මේ පටිච්ච සමුප්පාදේ ගැන ගැඹුරු ප්‍රශ්නයක් අහන මේ අනුලෝම පටිච්ච සමුප්පාද සහ පටිලෝම පටිච්ච සමුප්පාදේ පිළිබඳව විග්‍රහ කරලා දෙන්න කියලා. දැන් මේකේ පොත්වල තියෙන වාක්‍ය වැල් දෙකක් නම් දෙපැත්තට තියෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප මේ ආදී වශයෙන් නිදුලහ විග්‍රහ කරලා ඔක අනුලෝම පටිච්ච සමුප්පාදේ කියලා. අවිද්‍යා යත්තේ වශයෙන් විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන් ඒක කෙලවර කරන පැත්තක් තියෙනවා. ඒකට පටිලෝම ප්‍රතිසමපාදයේ කියන. දැන් අනුලෝම ප්‍රතිලෝම දෙක බලන්න පටිච්චසමපාදෝ ඔය කියන පදවැලේගෙන ගත්තට බෑ. මේක අපි විසින් දැනුවත් විය යුතු එක්තරා විදිහක වැඩපිළිවෙලක්. ලෝකේ පැවැත්මක් ඒ පැවැත්ම නැවැත්මට හේතු වෙන ආකාරයක්. මේ දෙකම දකින්න ඕනේ. පටිච්චසමපාදයත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දකින්න ඕනේ. පටිච්චසමුප්පාද නිරෝධයත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දකින්න ඕනේ. මුල ඉඳලා අගට සකස් වෙන හැටි බලාගෙන යනවා. සකස් වෙච්ච හැටි අගෙන් ඉඳලා මුල බලාගෙන ඉනවා. සකස් වෙන හැටි මුල ඉඳලා අගට බලාගෙන යනවා. ඒකට කියනවා අනුලෝම පටිච්චසමුප්පාදය කියනවා. සකස් වෙන ආකාරය බලාගෙන යන එක. කෙලවරේ ඉඳලා හටගත පෙන ඉඳලා සකස් වෙච්ච ආකාරය ආපහු බලාගෙන ඉන එකට කියනවා පරිලෝම පරිච්ඡමෝප්පාදි. අරිහත්යේට යනකම් කාගක්ෂේ දේසක්ෂේ මෝහක්ෂේ කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල සිද්ධ කරන මූලික වැඩපිළිවෙල අනුපූරව බලාගෙන යනවා පරිච්ඡමෝප්පාද නිරෝධජක්‍රේ. අරිහත්යේ පටන් ගෙන ඉතින් ආපහු හැටි ආපහු බලාගෙන ඉනවා පරිච්ඡමපාද නිරෝධක්‍රේ ප්‍රතිලෝම පරිච්ඡමපාදී පරිච්ඡමපාද නිරෝධේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලනවා කියන්නේ ඒකයි. දැන් පරිච්ඡමපාද චක්‍රයේ තුලින් මේ වාක්‍ය වල ඉගෙන ගත්තට ඒ ඇයට කවදාවත් ධර්මාවෝධය ලැබිලා නැහැ. මොකද ඒකෙන් පෙන්නපු කාරණේ මොකද්ද කියලා දන්නේ නැතුව වාක්‍ය වල කඩපාඩම් කරගන්න. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඤ්ඤාණ, විඤ්ඤාණ පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්සෝ. දැන් මෙහෙම කියාගෙන යනවා. එහෙනම් අපි අමුතුවෙන් කියන්නේ නැහැ. ඔකෙන් කාඩම් ගෙදෙන්නේ පාඩම්. පරිච්ඡම උපාචක්‍රේ මම දන්නවා කියලා ඔක කියනවා. හැබැයි මේ කිව්වට එකක්වත් මේ වල තේරුන්නේ නැහැ මේ විච්ච වැඩ පිළිවිද. මොකක් ගැනද මේ කිව්වේ? දැන් භව පත්‍ය ජාති කියලා එකක් ජාතිය හැදෙන හැටිත් ඔක්කොම කියලා තියෙනවා, විග්‍රහ කරලා තියෙනවා. අටුවා පොත්වලත් විග්‍රහ කරගෙන යනවා. හෙලා අටුවාවක් අද නැති නිසා අපිට පුළුවන් කමක් නැහැ පටිච්චසමුප්පාදයෙන් මේ ටික සිද්ධ වෙන ආකාරය මුලින්ම දැනගන්න. හැබැයි අපේ ආදි පැරණි බෞද්ධයෝ ඕව දැනගෙන හිටපු නිසා ওই සංඛාරකේ අවිද්‍යාව පත්‍යෙන් හටගන්න සංඛාර අඳුරගෙන හිටපු නිසා වැරදි විදිහට රාග ද්වේෂ මෝහ සහගතව කටයුතු කරන බුද්ධිලයෝ දැකලා සංකර වැඩ කරන්න පුරුදු වෙන්න එපා කිව්වා. සංකර වැඩ කියන්නේ කියන අපි දන්න සංකර වැඩ කියන වචනේ නම් අද ඇවිත් තියෙනවා. සංකර වැඩ කියන්නේ මොනවද කිව්වම හොඳ වැඩ වලට නෙමෙයි කියන එකත් අපි දන්නවා. එයින් එහාට දන්නේ නැහැ මොකද්ද මේ සංකර කියන වචනේ ආවේයි කියලා. සංඛාර ගොඩනගෙන වැඩ කරන්න එපා කියන එක තමයි එදා පරිච්ඡසමුප්පාදයේ තේරුම් ගත්ත අය. ඒ අවිද්‍යාපත්තෙන් හටගන්න සංඛාර කියන්නේ කොයිබඳු ඒවා ටික දැනගත්ත නිසා තමයි. ඒබඳු නරක වැඩ කරපු අයද සංකර කිරි සංකර වැඩ කරන්න එපා කියලා ඔය විදිහට කිව්වේ. සංකර කිරි කිරි සංකර වැඩ ගැලපෙන්නේ නැහැ. අපිට ගැලපෙන්නේ නැහැ කියලා කිව්වේ ඒක. ඔය වැල් වටාරම් වලින් අපිට වැඩක් නැහැ, වල්පල් වලින් අපිට වැඩක් නැහැ කියලා මෙහෙම වචන දෙහි භාවිත කළා. දැන් මේවා ඔක්කොම ඒ කාලේ තිබිච්ච උපමා. දැන් මේ ක්‍රමයේ උපමා වලින් දැනගෙන හිටියා බොහෝම දුරට දහම් ගුණයක. මේක සමහර වැඩවලට බලු වැඩ කිව්වා. සමහර වල ගොන් වැඩ කිව්වා. මොකද බූරුව එහෙම කරන්න කියලා බූරු වැඩ කිව්වා සමහර ඒවා. මේක කුකුලාවා කියලා එහෙම වත් නෙකුත් දැන්. කුකුල් වැඩවල. මෙහෙම එක එක જાතිය සතුන්ගේ නම් වලින් එක එකාගේ වැඩවලට ඒගොල්ලෝ වෙන් කරලා තිබුණා. මේ ජාතිය වැඩ මේ සතුන්ටයි තියෙනවා. පරිච්ඡසමුප්පාදයේ පිළිබඳ යථාර්ථයෙන් හොඳට තේරුම් අරන් හෙලාටුවාවේ විග්‍රහ කරලා දැනගෙන හිටපු නිසා එදා දැනගෙන හිටියා ඒ ත්‍රිසම්භාවයට පත් වෙන්නේ මොන මොන වැඩ කළොත්ද කියලා. ඒ දැනගත ක්‍රමේ නිසා තමයි එදා පරිච්ඡසමුපාදයෙන් දහම් දකින්න හැකියාව ලැබලා තිබුණා. දැන් අපි දකින්න ඕනේ. අනුලෝම වශයෙන් එකින් එකට නැగిලා ගිහිලා යම් જાතියක් හටගන්න හැටි. පරිච්ඡසමුපාදයෙන් දකින්න ඕනේ. ඒ මූල સિદ્ધාන්තයේ විදිහට පෙන්වලා තියෙනවා. හැ මූල સિદ્ધාන්තය ඔහොම තිබුණාට පරිච්ඡසමුපාදයේ මහා සාගරයේ වාගිය දේශනා කරන්නේ. බහින්ද බහින්ද ගැඹුරු. විග්‍රහ කරන්න කරන්න ගැඹුරු. සූක්ෂම වෙන්න වෙන්න ගැඹුරු. හැබැයි එච්චරේ හොයන්න කිව්වොත් එහෙමද? අපිට හොයන්න තියෙනවා එකරා මට්ටමකට යනකම්. හැබැයි මේ ලෝකේ අන්තිම සූක්ෂම තැනකම් පරිච්ඡසමුපාදයේ බැලිය හැකි සූක්ෂම බලලා හුරු වෙච්ච තරමට බැලිය හැකි. දැන් අපි අනුලෝම පරිච්ඡසමුපාදයෙන් බල්ලේ කැදෙන හැටි ඉස්සෙල්ලා බලා ගන්න විග්‍රහ කරලා. පරිච්ඡසමුපාද විග්‍රහය. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන સિદ્ધාන්තයෙන් දාන්න ඕනේ. ඇයි මිනිහේ බලු කියන්නේ මොකද? ඉතල තෝරාගන්න බලු කියන්නේ මොකද කියේ. බහලු නිසා බහලු බලු කිව්වා. බහ මොකද්ද? අපේ තිබෙන සත්බසක් ගැන අපේට. ආර්යයන්ගේ බහ බොහොම වැදගත්. ආර්යයන්ගේ වාසාවක් ආර්යයන්ගේ වැඩ පිළිවෙලක් ඇතනම් ආර්යයන් කියන වචනයක් ඇතනම් බොරු නෑ. මේක ඔබට දෙනවා කිව්වොත් දෙනවා. මේ වැඩේ මම කරනවා කිව්වොත් කරනවා. මෙච්චර මුදලක් දෙන්න මම ඒක රහවල් දී දෙනවා කිව්වොත් ඒක මොනවා කිව්වත් ආයි මොනවා කාගේ වා සාක්ෂිය ඕනෙත් නැහැ. කොච්චර නිදහසේ බිල්ල යන්න පුළුවන් වුණත් නෑ නෑ මම කිව්ව වචනේ වෙනස් කරන්න බෑ. ඒක මම කරන්න ඕනේ. ඉෂ්ට කරන්න ඕනේ. අන්න එහෙම උතුම් ගුණයක පිළිලා හිටියා බෞද්ධයෝ බහ බොහොම වැදගත් විදිහට ගත්තා. එක්තරා පිරිසක් ඔය බහට විරුද්ධ වුණා. හොඳ සත්බසක් කියන හැටියට කියලා ඔක්කොම තමන්ගේ වැඩේ කරගෙන මග ඇරලා නිකන් ඉන්නේ. ඒ බහ ඉෂ්ට කරන්නේ නැහැ කිව්ව විදිහට. මෙන්න මේ බහ ඉවත දමන ගති ලක්ෂණයක් තියෙනවා. ඔක කියනවා බහලු ගතියවත් බලු ගතිය. ඔන්න බලු උපදින සංකාරය. ඒ අසාධාරණයේ කලේ තමාගේ ආත්මලාභයේ බලාගෙන නිසා ඒක නිච්චයි සපයි ආත්මා කියන අවිද්‍යාවේ දෘෂ්ටියේ ඉන්න පුද්ගලයා තමයි ඒ අසාධාරණයේ බොහොම සාධාරණ දෙයක් ඇහිලා තමාගේ වාසියට කටයුතු කරන කරන්නේ. එතන ඒ જાතිය බහ ඉවත ළමන්න ඒ ආස්වාදයන් ගැනීම සඳහා නිත්‍ය සුඛ ආත්ම කියන මේ දෘෂ්ටිය වැහැගත් කෙනාට කියනවා බලු අවිද්‍යාවෙන් යුත් කෙනා. අන්න අවිද්‍යාපත්‍ය සංඛාරා කියවට අවිද්‍යාව බෙදෙන හැටි. දැන් අවිද්‍යාව අවිද්‍යාව කියන්නේ මොනවද? බලු අවිද්‍යාව, බලල් අවිද්‍යාව, හරක් අවිද්‍යාව. ඉතින් එකිනෙක තියෙනවා. එකක් නෙමෙයි. කොටි අවිද්‍යාව, බූරු අවිද්‍යාව. ඉතින් නරි අවිද්‍යාව. ඉතින් ඔහොම හතර පහ පැත්තෙම තියෙනවා. එකින් එකට අවිද්‍යාව විග්‍රහ වෙන්න ඕනේ. එන අවිද්‍යාව මහා සාගරයක් වගේ කිව්වේ ඒක. එන බලු අවිද්‍යාව මුල් කරගෙන බලලෙක් හැදෙන්නේ නැහැ. බලලෙක්මයි උපදින්නේ. බලු අවිද්‍යාවෙන් පටන් ගත්තා කෙලවර අවසාන ප්‍රතිඵලයේ බල් ජාතිය බල්දේ. බලු බව නිසා බලු ජාති. එන බලු අවිද්‍යාවෙන් මොකද හදාගන්නේ? බලු අවිද්‍යාවෙන් හටගන්නේ බලු සංකාර. බලු අවිද්‍යාවෙන් බලල් සංකාර හෝ හරක් සංකාර හටගන්නේ නැහැ. අන්න සියුම් කිව්වේ ඒකයි. පරිච්ඡසමුපාදයේ බොහොම සියුම් දෙයක් කිව්වේ මහා සාගරේ වාගේ වහින්න ඕනේ. වහින්න බහින්න දහම් වැටෙනවා කිව්වේ ඒකයි. අන්න සියුම්ම බලාගෙන යනකොට බලු මොනවද කියලා දැනගෙන. ඒ බලු වැඩ පිළිල කරපුවාම අන්න සංකර වැඩ. කොහොම සංකර වැඩ කරන්න ඉපා කිව්වෙත් ඒකයි. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ බලු වැඩ නිසා බලු අවිද්‍යාවෙන් බලු සංඛාර හට ගන්නවා. බලු වාගේ හිතනවා බලු විදිහට කියනවා බලු විදිහට කරනවා. මෙන්න අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ බල්ලෙක් හැදෙන අල්ලෝ පරිච්ඡසමුපාදයේ විග්‍රහ කරන යා. එකෙක් හැදෙන හැටි බලාගත්තාම ওই අනුසාරයෙන් ඔක්කොම හැදෙන හැටි බලාගත්තා. සංඛාරපත්‍ය විඥානං කියන්නේ ඊළඟ සිද්ධාන්තය. එන්න දැන් බල්ලෙක් හැදෙන පච්චම පාදේ එතෙන් දාලා බලනකොට බලු සංඛාරපත්‍ය බලු විඥානං කියලා හැදෙන්නේ. බලු සංඛාරපත්‍යෙන් බලු විඥාන. බලු සංඛාර වලින් කවදාවත් වෙනස් විඥානයක් හටගන්නේ නැහැ. අපාසර මිදම් බිකේවි චිත්තං කියන එක ආගන්තුක කියන උපකිලිතෙන් උපකිලිතං කියලා ආගන්තුක උපකිලසනේ කිල්ටි වෙලා තියෙනවා. නැ බලු ධර්මයක් මුල් කරගෙන ඒකෙන් කිලිටි වුණා නම් ඔහුගේ විඥානේ බලු විඥානයක් හැටියට පත් වෙනවා. අනේ විඥාන පත්‍ය නාම රූපං කියන්නේ ඊළඟ සිද්ධාන්තය. නැ බලු විඥානේ බැහැගන්නේ බලු නාම රූප. වෙන එකක් ඒකේ වහින්නේ නැහැ. ඒ හිතේ බැහැගන්නවා බලු නාම රූප. දැන් අපි බලු නාම රූප තෝරගන්න නාම රූපං කියව පළියට අපි නිගමනය කරගන්න බෑ. බලල් නාම රූප මොනවාද? බලු නාම රූප මොනවාද? හරක් නාම රූප මොනවාද? මිනිස් නාම රූප මොනවාද? දේව නාම රූප මොනවාද? බ්‍රහ්ම නාම රූප මොනවාද? ඒකෙන් නිකර විග්‍රහ කරන සාගරයට බැසා වගේ තමයි. එහෙම තෝරා ගන්න ඕනේ ඔය යථාර්ථය දැනගන්න. ආ නාම රූපය සලආයතන ඊළඟ සිද්ධාන්තය. බලු නාම රූප බැහැගත්තන යම් විඥානයක. ඔහුගේ අසකන දිවනාසී ශාරීරිය මන කියන ඉන්ද්‍රිය හයම. බලු ධර්මයේ ආයතන වෙනවා. එහෙනම් ඒවා බලු සලආයත. ඒවැල් ලබන ස්පර්ශයක් ඇන්න නම් මිනිස් ස්පර්ශයක් නෙමෙයි ලැබෙන්නේ. බලු ස්පර්ශ සලආයතන පත්‍ය අපස්සෝ කියන්නේ බලු සලආයතනේ බලු ස්පර්ශ. ඔහු ලබන වින්දනයක් ඇත්නම් ඒක සුඛාස්වාද දෙන හොඳ වින්දනයක් යන්න බෑ. යහපත් වින්දනය සුචරිත වින්දනයක් නෙමෙයි. බලු චරිතයෙන් බලු වින්දනයක් පළබන. අන පසපත්‍ය වේදනා. බලු ස්පර්ශයෙන් බලු වේදනා. බලු වේදනා පත්‍යෙන් වේදනා පත්‍ය තණ්හා කියන සිද්ධාන්තය වෙන බලු තණ්හාවට වෙනවා. බල්ලත් හිමි යම් තැනක් ඇද්ද? ඔහු එතෙන්ටයි හාවිලායි. අන මෙලෝදියම බලු තණ්හාවටපත් වෙනවා. තණ්හා පත්‍ය උපාදාන. ඒ ඇලුන හැටියට බැඳෙන්නේ මොකේද? බලු ධර්මයේ මොහු බැඳෙනවා මිසක් වෙන එකක බැඳෙන්නේ නැහැ. අන්න බලු උපාදාන. උපාදාන පත්‍ය බව මෙලොවදිම කර්ම භාවයෙන් බලු කර්ම භවට වැහි. ඔය බලු කර්ම භාවයෙන් ලෝකේ යම් කෙනෙක් ජීවත් වෙලා ප්‍රගුණ කරගෙන හිටියන. ආසේවිත භාවිත බහුලීකృత ඇසුර කරලා භාවිතා කරලා බොහෝ කෝටි ඇසුර කරලා හිටියන. ඔය බලු කර්ම භවයේ ඔහු පළවෙනි වෙනවා. මිනිස්ව ඉපදිලා ඉඳලා හිටන් බලු කර්ම භවයේ පළවෙනි කරගත්ත මිනිසෙක් හිටියන. ඔහු මරණාසන්නයේදී වෙන එකක් ඇදලා ඉන්න විදියක් නැහැ ඔහුලගේ. ඔහුල ප්‍රගුණ කරගෙන ඉඳිවිච්ච. ඔහු බලවත් කරගෙන ඉඳිවිච්ච යමක් ඇද්ද? බලු කර්ම භව නිසා බලු උප්පති භවයේ හේතු වෙනවා. භවපත්‍ය ජාති කියලා බලු ජාතිය කියලා අර හතර ගාතේ තියෙන වල් ගියක් තියෙන. ওই ජාතියක කියලා උපදිනවා. අනිත් ඉපදිනාට පස්සේ කිව්වා කියනවා සම්මත ලෝකේ ඉන්න බල්ලා. උප්පති බල්. අන්න අනුලෝම පටිච්චසමුපාදයෙන් ඉදිරිය හැරි බල්ලෙක් හැදේ. ඔය ක්‍රමයෙන් බල්ලෙක් හැදෙනවා මිස වෙන ක්‍රමයකින් බල්ලෙක් උපදින්නේ නැහැ. කවදා හරි ලෝකේ බල්ලෙක් හටගත්තා නම් ඔය ක්‍රමයටයි ඉපදිලා තියෙන්නේ. අන්න බලාගෙන යන්නේ. හැබැයි පින්දහ මෙහෙම කරගෙන තිබුණා චරිතයේ බලුණා කුරුඳු අතේ බංගලාව කියලා උපදි. හොඳට පුසන් කරපු කොට මෙට්ටොල්ල ඉඳගෙන හැපපාදුකම් ඔක්කොම ලබාගෙන හැබැයි බල්ලා. චරිතයේ බල්ලා නිසා බලු ජාතිය උපන්නා. කරපු පින්දහම නිසා එතන හැබ සම්පත් ඉදී. හැබැයි ඔතෙන්දී එක එකනට හිංගි හිංසා කරලා කණ්ඩ බොන දෙන්නේ නැතුව දෙමාපියන් සලකන්නේ නැතුව මේ જાති හිටියා නම් එහෙම. හාමත් වෙලා අගු පිළ කියන බල්ලෙක් කියලා තමයි ඉඳ ගෙදර ඉන්න මිනිස්සු පැන්නුවා. වටපිටා ඉන්න මිනිස්සු පැන්නුවා. ගෙදර ඉන්න දෙන්නේ නැහැ. ওই જાතියවත් කළා නම් එහෙම. ඒවා ශිෂ්ටාචාර ගැලපෙන්නේ නැති ඒවා. ඒ જાතියම දුක් විඳින්නේදී අගු පිළ ලගින. මේ කහ කහ ඉන්නේ ඒවා. ඒ જાතියෙක් කියලා උපදින්නෝ. මේ අනුන්ට කටු ගහපු එකට කටු කනවා කියලා එකක් හැදෙන. මේ කටුවම තමයි කන්නේ. ගහපු කටුවමයි තවන්ට ගන්න. ඉතින් කැමතිනේ කහ කහ ඉන්න. අන්න ගති ලක්ෂණ. ඉතින් බල්ලා දැක්කට පස්සේ දැන් ප්‍රතිලෝම පරිච්ඡේදව පාදිර අපහු යන්න ඕනේ. දැන් එහෙම බල්ලෙක් අපිට හම්බ වෙනා දකින්න. මේ තියෙන බලු જાති. කැබඳු බලු જાතියක්. දුක්ඛිත විදියට ඉන්න බලු જાතිය. එහෙනම් මේක වැහැදිලි කොහොමද? බලු භාවයෙන් බලු જાතිය හටගත්තා මිසක් වෙන එකකින් හටගන්න බෑ. දැන් නිකම්ම සැප බලු භාවයක් නේ වෙදෙන්නේ දුක්ඛිත විදියට. නෑ මු පින්දහම් කරමු නැති. අන්ත දුක් කරදර දුන්නේ જાති බලු වැඩ කරපු එකෙක්ගේ මේ ප්‍රතිපලේ බලු જાති. ඒ බලු බව දිවිච්ච නිසා තමයි මුදේ මේකපත් උනේ. වෙන බවකින් පත් කළා නෙමෙයි. නෑ බලු බව කොහෙන්ද ආවේ? ඔහු බැඳිලා හිටියේ ඒ බලු ධර්මයේ. ඒ දුක්ඛිත බලු වැඩ වලටයි බැඳිලා හිටියේ. අන්න බලු උපාදාන. නෑ කවදා හරි බලු උපාදානය කරගත්ත එකේ විපාකේ තමයි උපාදාන පත්‍ය බව භව පත්‍ය જાති කියලා අද මේ පත් වෙලා ඉන්න බලු જાති. බලු පාදානය කොහමද හටගන්නේ? බලු ධර්මයේ මේ දුක්ඛිත බලු වැඩවලට හොඳයි ප්‍රියයි මනාපයි කියලා ආසාවෙන් ඉදර බැඳුනා නම් අන්නේ බලු තණ්හාවෙන් තමයි උහුට බලු පාදානය කවදා හරි හටගන්නේ. මූ කවදා හරි මිනිහෙක් වෙලා ඉන්න කාලේ වෙච්ච වැඩි. අනේ බලු පාදාන. බලු තණ්හාව ඉඳලා තණ්හා පත්‍ය උපාදාන කියන ඉඳලා දැන් පස්සට යනවා දැන්. බලු වින්දනේ හරි වැදගත් දෙයක් හැටියට මූ ඒ කාලේ හිතුව නිසා තමයි. මූගේ වින්දනේට බහලා ඒකෙන් ආස්වාද වින්දේද හිටියේ. අන්න බලු වේදනා නිසා බලු තණ්හාටගෙන තියෙන්නේ එහෙමයි ඔක හටගත්තේ මුල. නෑ බලු වේදනාව හටගත්තේ ඒකට කොහොමද? බලු ධර්මයේ දුක්ඛිත බලු වැඩ ස්පර්ශ කරමු නිසා ඇතෙන් කන්නේ දිවෙන් ආසෙන් ශරීරයෙන් මනින්. ඒ ස්පර්ශ කරපු ස්පර්ශයේ ඒ හටගත්ත පසපත්‍ය වේදනා කියන සිද්ධාන්තයෙන් බලු ධර්ම ස්පර්ශ කිරීමෙන් මුතු බලු වේදනා විදා හටගත්තා. බලු ධර්ම කොහොමද ස්පර්ශ වුනේ? ඔහුගේ ඇස කන දිවෙන් ආසෙන් ශරීරයෙන් මන බලු වැඩ වලට ආයතන ලතිලා තියලා මිනිහ වෙලා ඉඳේ. අන්න බලු සලආයතන නිසා බලු ස්පර්ශ හටගත්තා. බලු සලආයතන කොහොමද හටගන්නේ? ඔහුගේ හිතේ බැහැගෙන තියෙන බලු වැඩමයි. බලු වැඩයි තියෙන නාම රූපමයි. ඒවා තමයි හිතේ නිතරම ගැවිසිලා තියෙන්නේ. ඒවා හිතේ ගවස ගත්ත එකේ විපාකේ තමයි බලු නාම රූප නිසා බලු හලා එතන වටපත් වෙච්ච එක. මිනිස් ඇග තිබුණාට ආයතන බලු. ස්පර්ශ කරලා තියෙන බලු ඒවා. බලු නාම රූප ස්පර්ශ කරලා ඒක හටගත්. මොකක් නිසාද බලු නාම රූප ස්පර්ශ කරලා හිතා? බලු විඥානය ඇති වෙච්ච හිඳයි බලු නාම රූප බැහැ ගත වේ විඥානය ඇති වුණා බැහැ ගන්නෑ. එහෙනම් කවදා හරි මේ මිනිහේ කියලා ඉන්න කාලේ මිනිස් හිත පැත්තකින් තියලා බලු හිතක් ඇති කරගෙන ඉඳලා තියෙනවා. අන්න බලු විඥානය ඇති වෙච්ච එකේ ප්‍රතිඵලය තමයි මේ බලු නාම රූප. මොහ ආපහු පැටලෝම ඇති යනවා. පරිත්‍යාගපාද. බලු විඥානයක් කොහමද? සංකාර වත්‍ය විඥානා වල පිළිවිද. උපතෙන් ඔහු කොච්චර මිනිස් ගතියෙන් හිටියා. බලු විදිහට හිතපු නිසා කියපු නිසා කරපු නිසා. ඊහටගත බලු සංකාරී විපාකයේ තමයි උට ලැබිච්ච බලු විඥානය. වටිනා මිනිස් විඥානය බලු විඥානයක් කරගත්තේ ගොන් මුලාවට ඕකනේ. බලු කොමර කරගත්තේ දෙන්නේ. ඇයි ඒක කරගත්තේ? ඌට කියා දෙන්න කවුරුවත් ඉඳලත් නැහැ, ඌ දැනගෙන ඉඳලත් නැහැ. බලු වැඩ කිනියම් හොදව නෙමෙයි කියේ. ඌ හිතයි දෙන්න හරි වැඩ ගන්න දේවල් කියලා. මේ බලු අවිද්‍යාව. කවදා හරි බලු අවිද්‍යාවෙන් ආරම්භ වෙච්ච ගමනක අවසාන ප්‍රතිඵලය හද බලු જાති. මේකේ ප්‍රතිඵලය බල්ලෙක් විදිහට ඉඳලා ජරාවට පත් වෙලා මරණයට පත් වෙන. කර්ම සත්‍ය ගෙවුනේ නැත්නම් ආයිත් නෝ බල්ලෙක්. ගෙවෙන කයි යන්න වෙන්නේ. මෙන්න අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් අපහු ගියා. දැන් ඔය ක්‍රමයෙන් බලන්න පුරුදුනාට පස්සේ හරය කාදම්පු නිසා හරකා කියන සංකාරය දෙන හැටි අන්න දකින්න ධර්මානුකූලයි. සාර ධර්ම ලෝකේ තියෙනවා, මේවා සාර ධර්ම, මේවා අසාර ධර්ම. සාර ධර්ම සාර ධර්ම හැටියට තිබුණ ලෝකෙින් ඕවා හනමිටි ඕවා එක එකගේ බොරු කතා කණ්ඩ බඩවඩා ගන්න හදාගත්ත ඒවා කියලා උතුමන්ට නිගරු කරලා වටිනා සාර ධර්ම විනාශ කරලා දමලා ඒ හරය කා දමනවා. සමාජයේ සාරවත් සමාජයක සාර ගුණධර්ම කා දමනවා. හරේ කාදාම්පු සංකාරයේ කියන හරකා සංකාරයවත් හරක් සංකාරය. මොන සංකාර හැදෙන හැටි තෝරා ගන්න ඕනේ. සංකර වෙන හැදෙච්ච හැටි. මේක හරකෙක්. අපි මිනිස් ඉස්සර දැනගෙන ඉති නිසා ඒ ගති ලක්ෂණ දැක්ක ගාම මතක් වෙනවා හරකෙගේ මුල. මෙන්න හරකෙක් වෙන්නේ නේ. ලකෝ හරකෙක් වාගේ වැඩ කරන්න එපා. දැන් මෙහෙම කියේ. එින් අනිදා බෝරු සංකාර. බහුරු සංකාර බෝරු සංකාර එක එක වෙස්ම වගේ යනවා. උදේට එක ඇඳුමයි කොල්ලේ මේ අතර පිරුවා. අනික අතර ගියා. එක පැත්තෙන් උස්සලා තියලා බැන්දා. ඊළඟ හැවම ගියා හවස් හඩුවේ ගියා. වෙන පාට ඇඳුමක් ඇඳගත්තා. මේ කාමීට ගිජු වෙච්ච රාග දේශ මොහයන්ට ගැලපෙන විදිහට ඒ විදිහට ඇඳුම් ඇඳගෙන හදාගෙන ඒ විදිහට සකස් කරෙන්නේ. දැන් මෙහෙම යන ක්‍රමයක් තියෙනවා. මේක බෝරු එක. බහුරු වෙන්නනවා. පාලා ගිය වෙන්නේ බහුරු කොලංගෙන් කියන්නේ එකයි. බහුරු වෙයි. එක එක විවිධාකාර වෙස්මවමව පෙන්නේ පෙන්නේ සමාජයේ රවටනවා. සමාජයේද වැඩ කරන්න ඉන්න මිනිහා වැඩ කරන්නේ නැහැ. ඒකට කාමලෝලී පුද්ගලයා ඒකට අවශ්‍ය අරමුණ ගොනු කරලා යොමු කරලා දුන්නහම ඒකට ඇයිලා ගෙයිලා හිටන් ඔක්කොම වැඩ ඔක්කොම අතහැරලා කම්මැලි වෙලා දාලා හිටන් අර පස්සේ යනවා. අම්මා තාත්තා ඔක්කොම කරලා මහන්සියලා දාරිය මුගුරු පෙරාගෙන ඇවිදලා හරි හම්බ කරලා ඇවිදින් කාලා බුදියා ගන්න. දැන් බාර දෙන්න වෙන්නේ නැද්ද ඇදලා ආපහු? අනුන්ට බරක් වෙලා ජීවත් වෙච්ච එකකට හේ සිද්ධ වෙනවා. උප්පත්ති විපාක වශයෙන්. බර ඇදලා අනුන්ට ණය ගෙවන. මේ බොරුව බර දෙනවා. අන්න ගතියට අනුකූල විපාකේ නැහැ. ඉතින් ඒ જાතිය බෝරු සංඛාර වැඩුව තමයි එයා බෝරුවෙක් වෙන්නේ. ඒ සංඛාරය වැඩි වෙන්නේ නැතිගෙන බෝරුවෙක් කරන්නේ දසමාරව සේනාවක් කියලා තෝ බෝරුවෙක් කරනවා කියලා හැටි වුණා. මුළු ලෝකේ ඉන්න සේනාව ඔක්කොම එකතිලා තෝ බෝරුවෙක් කරනවා තෝ අපාය යනවා කියලා හැටි වුණා. ඒ සංකාරිය වැඩි වෙන දෙ කෙනෙක් හිතෙන් දවන්න බෑ. හේතුඵල නිසා මිනිසුන්ට ඕනෙවත් කාටවත් ඕනෙවම මේ ලෝකේ ක්‍රියාත්මක කරන්න බෑ. දෙයයන්ට ඕනෙකවත් මිනිසුන්ට ඕනෙකවත් බ්‍රහ්මීන්ට ඕනෙකවත් ක්‍රියාත්මක කරන්න බෑ. අපිට පේනවා හැම කරුණාවක්. කර්ම විපාකයෙන් හටගෙන තිබිච්ච ඒවා ස්වභාවයෙන් හිම කරනවා පේනවා මිසක්. ඒ පිටින් පිටේ තියෙන එකක් අභ්‍යන්තරේ හේතුඵල නියාමයක්. මම මොකක් අයලනවා. කතා වෙනුත් එලෙනවා. ක්‍රියා වෙනුත් එලෙනවා. නැගිට දෙන්නේ නැහැ. එලෙන සංකාරය එළු සංකාරය. අහුවෙච්චා කො දෙනවා හොඳ රෝගක්. බැට දෙන්න බලා ඉන්නවා. බැටළු සංකාරය ඒක. බැටළු කියනට බැටළු සංකාරය. එළු කියනට එළු සංකාරය. මේ හැම සතාගේම නම හැදිලා තියෙන්නේ කොච්චර මොනවාකටද නම දැම්මා. ওই නම තුල තියෙනවා ඒ සංකාරී ගති ලක්ෂණ. ඒකෙන් හරි ලේසි නම බලාගත්තාම ඒක හැදිච්ච හැටි බලන්න. මොන මොන ජාතියේ දුචරිතයන්ගේ මොන මොන ජාතියේ වැරදි ක්‍රියාවලි මොන මොන ආකාර රූපාකාර ගන්නවද මොන මොන තිරිසන් සතුන්ගේ ආකාර ගන්නවද කියලා ওই දිලින් බලා ගන්න පුළුවන්. අනු මැඩගෙන වාසය කරනකොට මැඩි සංකාර. ගැරහීමයි ඇඬියාවයි දෙකෙන් ඉඳගෙන ඉන්නකොට ගැරඬි සංකාර. ගැරඬියා ගැරහීමයි ඇඬියාවයි දෙක. ගැරඬියා කිව්වේ ඒකයි. ඉතින් අනුන්ට ණය වෙලා ණය දීලා ගිනි පොලිය වලට ණය දීලා මේ කාකාරින් අනුගේ ගඳ බලාගෙන ගහලා හරි මරලා හරි කැර කරලා හරි ගන්නවා කියලා කුප්පාගෙන හැමිලේම ගිහිලා හිටු බෙකාට නයි සංකාර නාග සංකාර නයා නයා යාගෙන ඉන්න එක පුරු පහත් දේවල් වලින් දුස්චරිත වලින් අනුගේ ජීවිත පහත හේලන්න හැටි රස්සා නැති කරන්න හටු ගහපේ උන්ට කුණු කටු සංකාර එක කුණු කට්ටා යන්නේ දේ ඒක ඒ විදිහටම ඒ හවුම කරගිලා යනවා ඒ જાතිය සතෙක් වෙලා උපදින જાතිය සංකාරයට අනුව මේ රෝගේ සතුන්ගේ නම් තියනවා නම් යන්තරම ඔය හැම නමක් ගන්න හැදුණු ආකාරයක් තියෙනවා පහත් විදිහට නිසි ගති නිසි දේවල් යහපත් දේවල් නැති කර දැම්මනා කූ කියන වචනේ පෙන්වන්නේ පහත් වල නිසා කියන වචනේ පෙන්වන්නේ නිසි දේවල් පහත් දේවල් පහත් කර දැම්මනා කෝනිසා කියන සංකාරය වැඩෙන. අවිද්‍යාවෙන් අන්ධ වෙලා, මෝහයෙන් අන්ධ වෙලා කරපු කටයුතු නිසා. අන්ධ බව මුහු කරගත්ත නිසා මුහු අඳ මුහුද කියලා වචනයක් ලෝකෙ හැදිලා තියෙනවා. ක්‍රූර බව දියත් කරපු නිසා ඒක ජලයත් ක්‍රූර දිය නිසා කරදිය කියලා වචනයක් දැම්මා. මුහුද සහ කරදිය කියන වචන දෙකක් හැදුනා පසු කාලේ. ක්‍රූර බවට නිසි දේවල් පහත් බවට පත් කළා කටයුතු කරපු ඊට අනුකූල පුද්ගලයා කෝනිසා කියලා ඒකෙ ගිහ උපන්න. හරදී මුහුදේ උපන්න කෝනිසා වෙලා. අන උපදින තැන. උපදින හැටි. කෝනිසෙක් වෙන්නේ නැහැ. අනුන්ට ඊර්ෂ්‍යා කර කර නොඒක ආකාරයෙන් හරදර කරනකොට. ඊර්ෂ්‍යා කරව එක තමයි ඉස්සා උනේ. අනුන්ගේ වැඩවලට ඊර්ෂ්‍යා කරනවා. මොනවා හරි වැඩේට අඳ ගහපු ගාම එන්න වාගේ ලැහැතිලා පස්සැල්ලා කරන හැටි බලන්නංගු. පසර වෙනවා. ඉතින් අලුත් කියලා පසර පයිනවා. ওই ජරියා රටාවත් ඒ ආකාරයයි. කවුරුවත් හැදුවා නෙවෙයි කර්ම විභාගයේ හදපු ආකාරය. එදා කරපු ජරියා රටාව තමයි ඒකට ගැළපිලා ඒ බඳු ස්වභාවයේ තියෙන්නේ. සහලී කියන්නේ එකාවාගේ ගත කරන සහෝදරත්වය. ලේනෑය ආදිවාසී අපි කියන්නේත් ඒකයි. මහා කියන්නේ මේ සහෝදරත්වයේ තුල තිබෙන සාමයේ සමාදානයේ ඉන්නාගේ තියෙන කාරදාක. ඇහැ කරලා දමනවා කියලා කියන්නේ විනාශ කරලා දමනවා. සහලේ මහා ඇස්සා කියන එක තමයි හාල් මැස්සා කියන නමකින් අද කූරමාව දියත් කරව කරදියට ගිහිල්ලා අඳ බව මොහු කරගත්තා නම් මොහු දේ උපදින්න හේතු. අන්න හාල් මැස්සාගේ ಜಾති හරගත සංකාරය. එදින් එක ඔව්. ඔව්. සහලේ මහා ඇස්සා කියන එකයි. සහලේ කියන්නේ එකාභාගේ ජීවත් වෙන ලයන්විත ගතිය. මහ කියන්නේ සාර ධර්ම. ඇස්සා කියන්නේ ඇහැ කර තමන, බොල් කර තමන. ඒ જાතිය කරපේ කෙනායි ගති ලක්ෂණය තමයි හාල් මැස්සා වෙලා උපදින හේතු. සංකාරය. දානන් කොහොමද තොණ්ඩුවා? කොරණ හැටි බලන්න. දානන් තොණ්ඩු. ඒකා ගිහිලා උපන්න ඇතේ. ඒකට තොණ්ඩයා කියන්නේ. ඒ හැදෙන්නේ නැහැ. වැරදි වැඩවලට දුච්චක්ත වැඩවලට හුරු කරගෙන අල්ල ගන්න. පොඩි එවුන් එක එක જાති එවුන් සුචාරිතව හිටපු අය දුච්චාරිතවල හුරු කරලා උන්ගේ පැත්තට අල්ල ගන්න. හුරු කර කර අල්ලගත් එක හුරු අල්ලගත්ත හුරුල්ලා වෙලා උපා. ඒ නම ඒකට ගියා. ඔක්කොම සකස් වෙන ආකාරය. ඒ ක්‍රමෙත් තමයි යන්නේ. බලපන් බලවන් ගිහලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එන ගහලාද වැරදිලාද වැඩි ලෙඩ හැදිලාද කපාගෙන කොටාගෙනද ඒකෙන් දෙන්නේ මැරිලාද කොහමද වෙලා තියෙන්නේ බලාගෙන වරින් හරි ආසාවෙන් ඉන්නා දුචාරිත වැරවලට රෝගේ විනාශයක් වෙනවා කොහමද බල බල ආපු එක තමයි කුම් බල ආවා කුම්බලා ඒ නම හැදිච්ච හැටි. ඒ જાතියේ කතා වෙලා උපන්නේ කුඹලා සංකාරී. අනුන්ට වැඩක් වෙනකොට කරදරයක් වෙනකොට. මොකද උනේ කියලා බලාගෙන වරෙන් දුක් වෙන්න නෙමෙයි සන්තෝෂයෙන්. හරි වැඩේ හරියන අපි හිතුවා හරි. වැරදිලා නේද වැඩේ. ආයි නැගෙන්නේ නැහැ මුළු පවුලම ඉවරයි. ඕක තමයි වැඩක් කරගන්න ඕන මොකද ඉතින්. බලපන්ක මොකද එලා තියෙන්නේ දැන් බලන්න. උරේ තා පණ තියනවා කියලා බලලා වරෙන්. ඒ දූෂ්‍ය මානසිකත්වයෙන් ඔය මානසික ගති ආවහම කොහොමද නම් කුඹලා සංකාරී. එකෙන් එක සකස් වෙන ආකාරය. ඉතින් ඉතින් ගියාට පස්සේ මොකද ඉන්නේ? හොඳ හොඳ දේවල් තෝර තෝර අරගන්න. අනිකේට මොනවා ලකාවේ නැහැ මට හොඳේ. තෝර තෝර ගත්ත එකට කියනවා. තෝරපෑ තෝරා. ඒ නමින් උපදින අය දුක මානසිකත්. ඒ තෝර සංකාරය. හැබැයි මට කොටස දෙන්නේ නැහැ උඹට ඕක දෙන්නේ නැහැ කරලා. ඊට වඩා ලොකු එකයි ඉතේ හැයි ඉඳලා. ඒක මොකද කරන්නේ? අර කෑලි වලින් කෑර කෑල්ල කෑල්ල අරගෙන ඌ මෝරනවා. මෝරගත් එක මෝරා වෙලා උපදී. අන්න මෝර සංකාරය. තාවකයක ඉන්න චණ්ඩිකම් කරලා ලෝකම් කරලා බලපුලුවන් කාර්කම් පෙන්නගෙන තුවක් උස්සගෙන කඩු උස්සගෙන දැටි ගහගෙන ඉඳලා මෝරනවා. ඊට වඩා ලොකු මහ ඇමති වාගේ අය. එයාගේ උපදින දැටි මෝරාය. අයි සර්. ඔක්කොම මුළු සමාජයේම තල්ලා තල්ලා මහත් වෙලා ජනාධිපති වාගේ ලොකු තත්ත්වයකට වෙලා ඉන්නේ. තල්ලා තල්ලා මහත් වෙච්ච එක තල් මහ වෙලා උපදිනා ඉතිහා. මේ ලෝකේ දින එක එක කාපු ගති ලක්ෂණේ නිසා සූරා කාපු ගති ලක්ෂණයට ඒ ලෝකෙ දින පල්ලෙහා පල්ලෙහා කා සූරා යන කාලා උන් ජීවත් වෙනවා. උන් කරපු කර්ම එකිනෙකා ඉතින් අන්‍යෝන්‍ය සම්බන්ධී ඒ විදිහටම අමු අමුවේ මර මරා කාගෙන යන ලෝකෙක එක එක දුක් විඳිනවා. ඔන්න මොහොත සංකාර හැදෙන හැටි. ගොඩ සංකාරත්ව වගේ හැම සතෙක්ගේම නමත් එක්කලා තියෙනවා. ඒ සතා හැදිච්ච ආකාරයේ සංකාර ලක්ෂණ. මේකට කියනවා ද්‍රව්‍ය පදාර්ථ ඥානෙ. ද්‍රව්‍ය පදවල ද්‍රව්‍ය වලට යොදලා තියෙන පදවල අර්ථ දැනගන්න නුවණ. අර ද්‍රව්‍ය පදාර්ථ ඥානෙ දැනගන්න ඕනේ. ඒ ද්‍රව්‍යයන්ට පද හදලා තියෙන මොනවා හේතුවක් කියලා. මෙයා බුදුරජාණන් වහන්සේ ලෝකෙට කියා දෙන්න ඕනේ නෙමෙයි. ශ්‍රාවක ගෝචර දහම් නිසා බුදුරජාණන් වහන්සේ ඒවට ඉලියාරියා ශ්‍රාවකින් දැනගන්න. මූල ධර්ම දේශනා කරන පරිත්‍යාග වාද චක්‍රයේ මූල ධර්ම දේශනා කරනවා. ඊට පස්සේ ශ්‍රාවක ගෝචරයි ශ්‍රාවක ගෝචරණිය බුදුරජාණන් වහන්සේ දිනක විග්‍රහ කරන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍යයි. අපිට ඔකෙන් දැනගන්න පුළුවන් අපි අත්‍යනක උපදීද නැහැ. දැන් අපිට ප්‍රශ්න වෙයි. මම බලහත්කාරකමින් අනුන්ගේ දේවල් අල්ලගන්නේ කඩාවඩා ගන්න දුචර්ත කරන්නේ නැත්නම් මම බලයේ කියලා උපදිනවද නැද්ද? ඒවා කරන මානසිකත්වයක් මට නැත්නම් කවුරු මොනවා කළත් මම බලයේ කියලා උපදින හේතු බලේ කොහමද? ඒ හේතු නිරෝධයි. තෝර තෝර අනිකාගේ සාධාරණ යහපත්ය ගන්න නැති. මට ඕන නෑ තෝර තෝර ගන්න මානසිකත්වය නැතුව මම යහපත්ය කිය. මම තෝරේ කෙනෙක් නෙමෙයි. අයිතිවන් අසාධාරණයක් කළා අනුන්ගෙන් ඒව අරගෙන පොරක් දේලා ලොකු කෝටික දේලා ඉන්න මෝරලා ඉන්න ඕනකම මට නැත්නම්. ඒ මානසිකත්වයක් අසාධාරණ මානසිකත්වයක් නැහැ අපිට මෝරෙක් කියලා ඉඳ තියෙනවා. එකක්වත් නැහැ කියලා. සමාජයේ නෑදෑ පිරිස අතරින් ආතරම් නැති කරන්න දුව සමගිය සමාදානයේ ඉන්නවා නම් අපිට හාල් මැච් එකේ ඉඳ තියෙනවා. අන්න ඊර්ෂ්‍යා කරන්න නැහැ ඉස්සෙක් වෙන්න හේතු තියෙනවා. පාතල වල නිදි බුද්ධලේ හැදින මම ඒවට කියන්නේ බුද්ධලේ වෙන්නේ නැහැ කුණිසේ කියලා තියෙනවා. අදවා මොහ කරගත්තේ නැත්නම් මම මොහොතේ යන්නේ ඉඳ තියෙනවා. ගෞරවවත් නොකරන බුද්ධලේ නම් අපිට කරදී උපදින පසුබලයක් හැදෙන්නේ ඉඳ තියෙනවා. එයාම මොකද? ත්‍රිවිධ ලෝකේ නිදා. අනේ දැනගන්න. සත්පාක ඉවත සමන්නාව පාප ධර්ම මේ පදු වල දැක්ක මට නැහැ. මට බලේ කියන්නේ එදුනේ. එහෙනම් භාර ධර්ම කා තමයි යටි චරිතයන් මල්ලගේ රැක්නා. මට හරකෙක් වෙන්න හේතු තියෙනවා. එදුනේ. නායකයා වෙලා ඉඳන් අනිත් වෙනා ඌරා දින කරන ගති ලක්ෂණය තමයි ඌ ඌරා කියන එක තමයි ඌරා වේ. අරකෝ එක තමයි ඌරා. ගුරාකින් වචනේ මම කියන්නේ ඌරා යන කණ එකක් ගාවනවා තමයි ඌරා නායකයා කියන්නේ. නායකයා තමයි ඔය වැඩේ කරන්නේ. ඌරා යන කණ මහත් වෙනයි. දැන් ඌ ඌරා යන කණ අපිට තමයි එහෙම ඉන්නේ කියලා කියන අද ඌ ඌරා කියන සංකාරය තමයි ඌරා. ඒක මහත් වෙලා අපම නායකයෝ. මහා ඌරා කියන්නේ
කවුරුහරි අරන් තියෙන. අනේ නම හැදෙන හැටි නවේ සංකාරින් ඉන්නේ. ඉතින් අපි ජාතිය ඌරාගෙන කාලා මහත් වෙන බලාපොරොත්තුවක් අපිට නැත්නම් ඒක අහදාන එක දන්නවා. අපි කරනවා. ඌරේ කෙන හේතුව අපිට තියෙනවා. නෑ. ලෝකේ සාර ධර්ම කාදාමන විනාශ කර ගන්න මානසිකත්වයක් අපිට නැන්නා. හරකේ කෙන හේතුව අපිට තියෙනවා. බුල නෑ. සංකාරියම නෑ අවිද්‍යාවක් නෑ. එහෙනම් මෙන්න මේ විදිහට යකිට කෙනේ සෝදාපන්න ඵලයට පත් වුණ දවසේදී බලන්න. මේ ලෝකේ අයිතුකම් අසාධාරණකම් කියන ඒවා තියෙන තරම දකින්න. කලින් දේවල් කලින් දේවල් වල තියෙන ස්වභාවය දකින්න. දුස්චරිතයේ තියෙන බරපතලකම් දකින්න. කෙනෙකුගේ අවද අසාධාරණේ කොච්චර අසාධාරණද කියලා දකින්න. දකින්න නිසා මේ මානසිකත්වයේ ගුලි ඉවත් වෙනවා. මෙන්න මේ නිසා අවුරුම කල්පනා කරලා පරිත්‍යාගම් පන්නන ධර්මයේ දැක්කහම ඔබට කියන්න පුළුවන් හේකල නිරය ඇත්තේ. හේකල ප්‍රේතයෝනි ඇත්තේ. හේකල අතුල පිටසන්යෝනි ඇත්තේ. හේකල අතුල නිකා ඇත්තේ. නියතේම් සම්බෝධි පරාණේ සෝතාපන්න වේ හිතෙන් කැමති නම් ප්‍රකාශ කරන්න. ඕනනම් යට කියන්න පුළුවන්. මම සතර පායක උපදින්නේ. මම දන්නවා ඒක. කොහොමද? සතර පායක උපදින් සංඛාර මෙන්න මේවා. සතර පායක උපදින් සංඛාර පල්ලගේ නැති බව මම දන්නවා. මම කොහොමද සතර පායක? ආගෙන ආගෙන ඉන්නේ කියන්නේ ධර්මයේ තුලින් Taman නිගමනයේද වැස්සා ධර්මයේ අවබෝධය තුලින් ධර්මයේ තුලින් දැක මෙන්න මේවා වල තිරසා වේ. පරිහි අත කියන අංග අතෝවා ජීවත් වෙනවා මොකද කියන වේද වේ. ඇමරිකාවේ ඉන්නවා Taman ඉදුකම් පිටු කරන්නේ අනු හදලා දෙන කාලා දීලා අනුක බරපට වගේ ජීවත් වෙනවා කරන කඩේ දකින පරිහි අත කියනවා වේද සංකාරය. ඒ જાති ජීවත් වෙන්න කැමැත්තක් තියනවා නම් අනුගේ අයිතුකම් අසාධාරණ කරගෙන අනුගෙන් තමන් යැපි යැපි ඉඳ හදනවා නම් අනුන්ට බරක් කියලා ජීවත් වෙලා තමන් ඒකෙන් සැනසෙ දෙනවා නම් උර වේදන සංකාර වේදේ කෙරෙහි හේතු තියෙනවා. ඒ හේතු නැත්නම් යක් කෙනෙක් ළඟ මගේ වැඩ මම කරගන්න. අනිකාක සුදවක උපකාරයක් කරනවා. මම අනුන්ට බරක් වෙන ජීවත් වෙන්නේ නැහැ. මගේ වචනයකින්වත් මම අනුන්ට බරක් වෙන ඉඳි හරියට කරා. ක්‍රියාවෙන් මේ જાති ඉන්න කෙනෙක් තිබුණා නම් ඔහුගේ වචනය හෝ ක්‍රියාව හෝ ප්‍රේත සංකාර වලට හේතු නැහැ. එනවා ප්‍රේත රෝගී නිසා. එන්න මේ හේතු ඉඳන ගන්නවා මම ප්‍රේතෙක් වෙන්නේ නැහැ. ඒක නිදහස්තිය. අනිත් ශේකල ප්‍රේතෙ විදිය ඇත්තෙන් කියලා දැනගන්න. අනුන්ට ගිනි දෙ. හදවත් ගිනි ගන්න. මහා සාප කරනවා නම් ඉහි එකනවා. මෙන්න මේ ගිනි ගැනීමට හේතු වෙන්නා වූ සත්‍යයට පත් කරන අය සංඛ්‍යාත යහපත් කරන්නේ නැති පාත්වන්නාවම සත්‍යයේ පතු. ඒ ඇර තියෙනවා නිරේ සංකාර. එහෙනම් අනුන්ට ගිනි දෙන අනුන් ධාහිර වත් කරන අනුන් ගුණ ධර්මයෙන් පිරිවන්නේ ගති නැති ඒ යහපත් ගතිය තියා ඉන්නවා. එයා දැනගන්නා මල්ලඟ කවදාවත් අනුන්ට ගිනි දෙන සංකාර නැහැ. අනුන් තලාපිලා විනාශ කරන සංකාර මල්ලඟ නැහැ. එහෙමනම් මට කොහොමවත් නිරේ නැහැ. සංකාර නැහැ ජාතියේ කුයි. සංකාර නැතිව මම අදම ලකිනවා. මගේ මනස රොක් වෙනවා. එහෙනම් තවන්න කියන ලක්ෂය කළ නිවේ ඇති. මං අනුත් කලා පිළා දමන නීච සහගත කටයුතු කරන එබඳු ගති ලක්ෂණ මල් ළඟ නැත්නම් දුස්චරිත මල් ළඟ නැත්නම් ඒ තිරස්ඛාන ගති ලක්ෂණ සංකාර මල් ළඟ නැත්නම් මම කොහොමද පිළිදෙන්නේ? ආගුරු මම කියනවා කිව්වත් එකයි වෙනවා කිව්වත් එකයි මල් ළඟේ මානසිකත්වය දෙන්න මම පිළිදෙන්නේ වෙන්නේ නැහැ. ඒක මම සූරවාව මගේ හැකියාව තියාගෙන මම අනික් අයගේ වැඩ අරින්න එක බොරුව ලෙඩාගෙන හොරේ අරින්න බුදිය බුදිය ඉන්නේ ඒ වගේ අසාධාරණ වැඩ කරන්නේ නැත්නම් බැරි මම මට විහක එහෙම ඇතුව ඉන්නේ නැතුව මම පුළුවන් නම් මගේ වැඩ කරනවා අනුගේ වැඩ අරගෙන බුදිය බුදිය අනුගේ කාලා බිලා ඉන්න જાතිය අම්මැලි වෙලා ඉන්න જાතිය මල්ලඟ නැත්නම් මල්ලඟ අසූර ගති නැහැ අසූර සංකාර නැහැ අසූර සංකාර නැති මම අසූරෙක් ඉන්නේ කොහොමද ඒකල අතුරනිකාය සතරපාය නිදාසෝකේ මම කියදර ගන්න මම දැනගත්තේ තියෙන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ දැක්ත්තේ දැනගත්තා මට කොතනකවත් බැඳෙන්න හැදෙන්න දෙයක් නැහැ නියම විභක්තිය නම් මේ ජීරු දෙයින් අත්හැරීම වැලී මිදී කෙලවර කුරු යම් දවසක් ඇද්ද එදාට දුකේ නිදාස කියලා මම දැකලා තියෙනවා මගේ හිතේ ඉන්නලා තියෙන දේ එහෙනම් නියතේ මගේ ගමන තියෙන්නේ ඊට අනුකූලව එක එක දවසින් දවස මොදේ මොත අත්හැරීම වැලී මිදී ආසාවන් විමුක්තිය රක්ෂා යන පැත්තට ආසාවන් අතර යන පැත්තට සම්බෝධි පරායනේ ඊළඟව ගලන ගඟ කියලා ඉතින් මෝද කරා යනවා වාගේ. නම් ආගත දේශනුකූල කටයුතු වල අවශ්‍ය කරනා නිවන පිළිපස්සෙන් යනවා මිස අතරමඟ නවතිනවට හේතු නැහැ කියලා ගත්තාම සම්බෝධි පරායනේ සෝතාපන්න වෙමි. කියලා දිනම් කරාද? කායිනවත් අහලා නෙමෙයි. මෙන්නගෙන සෝතාපන්න තමන් දැනගන්නේ. මේ ධර්ම ඔක්කොම පැත්තක තියලා මේ හේතු බලලා කියන යෝ පරිත්‍ථ සම්පාදම් පස්සේ සෝතාපන්න පස්සේ කියලා බුදුන් ආතේ දේශනා කළා යමෙක් පරිත්‍ථ සම්පාදියේ දකිනා නම් ඔව් ධර්මයේ දකින්නවා කියේ. ඒක පැත්තකින් දීලා තමයි හීනියක් දැක්කහම ඉන්න ගිහින් බාගෙ ඉන්න කියලා දැන් හීනිය දැකලා හැරෙනහම ඕක දැක්කහම කර්ම සානාකාර වෙන කියලා පස්සේ දෙනවා පට්ට. වැඩි වෙන හරිද ඕවා. දැන් ධර්මවල ඕවා කියන්න පුළුවන් දෙයක්. හේකලෙන් ඉතිහාසයෙන් හේකල පෙතේ ඉතිහාසයෙන් හේකල පිටසන්යෝනි ඇතෙන් හේකල අසුරනිකායයෙන් හේතේ සම්බෝධි පරායනී සෝතාපන්නයි කියලා අවර කියන්න පුළුවන්. ධර්මවල කියන්නේ කියලා ඒක හේත් දිනවද ඒක කියද? නෑ ඒවා මම දන්නේ නෑ අපි ගුරුවරයා දීවා සම් සෝතාපන්නයි කියලා. හරියයි. ගුණයක් තමයි ගෝලයක් තමයි. පුළුවන් නම් අර විදිහට දකින්න ඕනේ. හතර පහෙන් දහස් බව හේතුඵලයි. පරිත්‍යාගෝපාදී දැකන ධර්මයේ දකින්න. පරිත්‍යාගෝපාදී වදන වලකට දීපා කළා වදන 15000ක් හදාගෙන ඔක උදිනක ඇයක අලුත්ය පල්ලේ හරේ ගියෝ ගියෝ විදිය. දකින්නද පරිත්‍යාගෝපාදී. පරිත්‍යාගෝපාදී දකින්න ඕනේ ක්‍රමී. ඊට පස්සේ අපිට හොඳ ලස්සන තීරණ ගන්න බලන එකක් දෙකක් බලනකොට ගණන් එකක් දෙකක් හැදුවා 3ක් 4ක් හැදුවා ක්‍රමී හරි. හදලා වැඩි ගණන් කෝටි ගන්න. අනුපූර්ව හැදියේ. ඒ වගේ තමයි දහම් දකින්න. පරිත්‍යාගම පාඩේ එකක් දෙකක් දැනගත්තට පස්සේ හැම අධ්‍යාපනයකටම ඇහැ හැදි දැනගත්තා. මේවලු චර්යාගතාවක් නැත්නම් මේවලු අධ්‍යාපනයක්. ඒකෙන් බේරෙන්න. ඒ චර්යාගතාව මල්ලගේ නැත්නම් මෙන්න මේ හේතු වෙන්නේ නැතිව. ඒක අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් දැකලා ඒ පිළිබඳව අපි වටනවා කියලා හැඟීමක් නැහැ ඒක දුන්නා. ඒ පිළිබඳව අවිද්‍යාව නැහැ කියලා මම හේතුව තමයි ඒකත් කියන්නේ. ඒ අවිද්‍යාව නැහැ කියලා නිකන් කියන්නේ. මෙන්න මේමයි අවිද්‍යාව නැති. ඒකත් කියේ. අන්න ධර්මයේ තුල තියෙන ස්වභාවය හේතු බල කතාව කියන්නේ ඕකයි. ආය ආය කියන්නේ අහගෙන යාර විශ්වාසය තියාගෙන මෙයාද විශ්වාසය තියාගෙන ඉන්න එකක් නෙවෙයි මාර්ගඵල අවබෝධය කියන්නේ. ධර්මයේ එහෙ දකින්න ඕන. ධර්මයේ දැකන ධර්මයට පහළ වුණා. ධර්මයට පහළ වුණා නම් ධර්ම වේන්න ඕන. එයා පරිත්‍යාගම් පන්නව දකින්න හැටි දකින්න ඕන. ඔය පදවැය මතක නැති වෙන්න පුළුවන්. ඒනට එයා දකින්න විපදු වන්නා වූ චරිත ලක්ෂණයට විපදු වන්නා වූ යන්නේ මෙහෙම ඇදිරියයි. ඒක දකින්න. මේ මෙමෙන අන්ලෝපස්ලෝ ඉතින් ඔබ දකින්න අනිත් පැත්ත. ඇති වෙන්නේ මෙහෙමනම්. ඒක නැති කරන්නේ කොහොමද? ඒක හරි සාරායි කියලා හිතා හිතා වින්දා නැති වුණේ. ඒක අහාරයි කියලා දැනගත්තාම ඇති වෙන්නේ. කොහොමද අහාරයි කියලා දැනගන්නේ? ඒක අනිත්‍ය වශයෙන් දැකන දුක්ඛ වශයෙන් දැකන අනේලා වගේ දැක අහාරයි කියලා. ඒ වටේ කාගෙන් අව ගන්න බැලුවද උදු කියනවා මේ ලෝකෙට දෙන දහම නෝත. අටක් කරලා තියෙනවා දහම දෙන මොකක්ද? අපරාධ අපස්සන බුදුහාන් අතර පාරක් නයි සීල වතන් හෝතු උපජ්ජති සදාගත. අදාගට යන ආදී රෝගේ පහළ මේ සීලවත් වූ පිළිවඳ දෙමි. අටක් කරා දී මේ පදා සම්බුදේන බබල. උඹට පද තුනක් මේ සුව හම්බුදේන නාදල ප්‍රකාශ කරලා මෙන්න මේකේ තේරුම් ගන්න. ඕක තමයි ඇවිල්ලා තියෙන්නේ. පද තුන කොච්චර පුංචි වුණත් කිසිම ශාස්ත්‍රීය වලින් ඔය පද තුන විද්‍යා කරලා විග්‍රහ කරලා දෙන්න බැහැ මෙන්න මේ ලෝකේ තත්ත්වය කියන්නේ. ඒ දුරේ එකම උත්තරය කවුද? සරඥාන වහන්සේ නම් දිරනවා. අන්‍ය බුද්ධිලයකට සමාන කරන්න බෑ. එහෙනම් ධර්මයේ බුදු පියාණන් වහන්සේ මිසක් තව කෙනෙක් දුන්නා කියලා ඔප්පු කරන්න බැරි වෙන්නේ කාද කියලා. කවුද අනිත්‍ය දුක්ඛ නැත්නම් මේ සත්‍ය කියලා දුන්නේ? වෙන කිසිම කෙනෙක් කියලා දුන්නේ. ඕකෙන් අපි දකින්නේ බුදුදහම විදිහට වටිනාකම.